අත්දැකීමෙන් අවබෝධයට විදර්ශනාව පිළිබඳව විදර්ශනා භාවනාව පිළිබඳව කෙරෙන භාවනාමය ප්‍රායෝගික වැඩසටහන් මාලාවේ මේ පෙබරවාරි මාසේ අවසාන වැඩසටහනටයි ආදරණීය හිතවතුනි, කල්යාණ මිත්‍රේනි, ඔබ නිලඹ භාවනා මධ්‍යස්ථානය සමග මේ එකතු වෙන්නේ, ඒකාත්මික වෙන්නේ. භාවනාව අපේ හිත වඩාත් සුවදායක තැනකට, වඩාත් සෞඛ්‍ය සම්පන්න තැනකට, අපේ හිත වඩාත් හරවත් තැනකට ගෙනෙනවා. ඒ සඳහායි භාවනා කරන්නේ. සමහර විට භාවනාව මොහොතකට හිත සැහැල්ලු කරන්න, ශරීරය සැහැල්ලු කරගන්න, හිතේ පැහැදීම ඇති කරන්න භාවිතා කරන්න පුළුවන්. ජනප්‍රියම භාවනාවේ තමා එහි වරදක් නෑ. නමුත් විදර්ශනාව අප රැගෙන යන්නේ ඒට වඩා වෙනස් ගමනක්, වෙනස් ඉලක්කයකට. හිත අපව බොහෝ ගමන් රැගෙන ගොස් තිබෙනවා. සමහර විට අද අප කොතන හිටියත් ආර්ථික වශයෙන් ඊළඟට සමාජීය වශයෙන්, ආගමික වශයෙන් කොතන හිටියත් ඒ හැම තැනකටම ඒ ඉන්න තැනට අපව අරගෙන ඇවිත් තියන්නේ අපේ හිත. හිත බෑ කිව්වා නම් අප අද මෙතන නෑ. ලෝකෙම උදව් කරන්න බෑ කිව්වත් හිත පුළුවන් කිව්වා නම් පුළුවනි. නමුත් ලෝකෙම පුළුවන් කීවත් අපේ හිත බෑ කීවොත් බෑම තමා. ඒ නිසා තමා මේ ලෝකේ පවතින්නේ, ජීවිතේ පවතින්නේ හිත මුල් කරගෙන බව දහම ප්‍රකාශ කරන්නේ. හිත තමා නියමුව ජීවිතේ ලෝකේ පෙරට යන්නේ. ඒ පිටුපසින් තමා අන් සියලුම දේවල් ගමන් කරන්නේ. මුදල් පවා, ඊට වඩා වටිනා දේවල් පවා හිතට යටත්. ඉතින් මේ හිතේ තියෙන ප්‍රබලත්වය, හිතේ තිබෙන ශක්තිය, හිතේ තිබෙන උත්තරීතර ස්වභාවය නොදන්නාකම, ඒ මෝඩකම නිසා ඒ බඳු විශිෂ්ට වූ, ශ්‍රේෂ්ඨ වූ හිතක්, චින්තනයක් තබාගෙන තියාගෙන ඊට වඩා නොවටිනා දේවල් පසුපස ගමන් කරනවා. මුළු ලෝකේම හිත පසුපස, හිතට යටත්, හිත තමා ප්‍රධාන. නමුත් මේ බව නොදන්නකම නිසා එබඳු හිතක් තබාගෙන ඒ හිතේ විශිෂ්ටත්වය, ශ්‍රේෂ්ඨත්වය ඒ හිතේ උත්කෘෂ්ඨ බව, ඒ උත්තරීතර බව හඳුනා නොගෙන බොහොම ලාමක පහත් බාල බොළඳ කාරණාවලට මේ හිත භාවිතා කරනවා, පාවිච්චි කරනවා. ඉතින් බොහෝ දෙනෙකු මිනිස් හිතෙන් අරගෙන තියෙන්නේ බාල බොළඳ වැඩ. කොයි දෙයකටත් හිත ඕනේ, බාල බොළඳ දෙයකටත් හිත ඕනේ, හරවත් දෙයකටත් හිත ඕනේ. නමුත් අවසානයේ බැලුවාම හිතින් කරගෙන තියෙන්නේ බාල බොළඳ දේවල් ටිකක් පමණයි. හිතක් දිරා ගිහිල්ලා ඒ හිත උදව් කරගෙන හරිහම්බ කළ දෙයක් තියෙනවා නම් ඒවත් දිරා යන දේවල්මයි. ඒතර දිරා යන ජීවිතයක් දිරා යන දේවල්ම හොයාගෙන යන්නට ජීවිත කාලයක් මනුෂ්‍ය ආත්ම භාවයක්න නිරපරාදී වැය කරලා නාස්ති කරලා තියෙනවා. ඉතින් මේ කාරණේ පිළිබඳව අපට හැඟීමක් හා සංවේගයක් තිබෙන නිසායි හිතවතුනි හිතේ තිබෙනේ අතිවිශිෂ්ට ස්වභාවය, ඒ උදාර උත්තරීතර ගුණය මතු කරගන්නට මෙසේ භාවනාවට එකතු වෙන්නේ, භාවනාවට සම්බන්ධ වෙන්නේ. භාවනාවේ විවිධ අංග තිබෙනවා, අංශ තිබෙනවා. සාමාන්‍යයෙන් භාවනාව අංග හතරකට බෙදෙනවා. දාන භාවනා, පරිත්‍යාගශීලීත්වය දියුණු කර ගැනීම, එයත් හොඳ භාවනාවක්, කළ යුතුම භාවනාවක්. අප ළඟ තිබෙන බෙදා ගැනීමේ හැකියාව, දීමේ හැකියාව, අත්හැරීමේ හැකියාව දියුණු කර ගැනීම. ඒට කියනවා දාන භාවනා, නැතිනම් ඡාග භාවනා. ඡාග කියන්නේ ත්‍යාගශීලීත්වය පිළිබඳ භාවනාව. ඉතින් මේ භාවනාවක් ඒ බව දන්නවනම් මොනතරම් ජීවිතයේ අවස්ථා ලැබෙනවද ඒ භාවනාව පුහුණු කරන්න. ඒත් වෙනම තැන, වෙනම කාලයක්, ඉරියව්වක් අවශ්‍ය නැහැ මේ ඡාග භාවනා, දාන භාවනා පුහුණු කරගන්න. උදේ ඇහැරුණු වෙලේ සිට නිින්දට යනතුරු මොනතරම් අවස්ථා දේවල් ලැබෙනවද බෙදාගන්න, නොමසුරුව බෙදාගන්න, අත්හරින්න, දෙන්න. ඒ හැම අවස්ථාවකම කල්පනා කරලා තව කෙනෙක්ගේ යහපත වෙනුවෙන්, වැඩි දෙනෙකුගේ යහපත වෙනුවෙන් අප ළඟ තියෙන යමක් කරුණාවෙන් ආදරයෙන් බෙදාගන්න පිළිවන්නා එය භාවනාව. පෙරලා යමක් අපේක්ෂා නොකර, පෙරලා යමක් අපේක්ෂා කරනවා නම් ඒ පුණ්‍ය කර්මයක් වෙනවා. පෙරලා යමක් අපේක්ෂා නොකර අපේ කාලය, නැතිනම් අපේ ඇඟිපතේ ශක්තිය, දැනුම, ඒ සියල්ල උදව් කරගෙන අපි හරිහම්බ කර දේවල්, අතට ගත්ත බත් පතෙන් බත් පිඬුවක් දෙකක් හරි දෙන්න පුළුවන් නම්, බෙදා ගන්න පුළුවන් නම්, කරුණාව කම්පාව කරගෙන එතන අපි මේ මූලිකම භාවනාව, පළවෙනි භාවනාව, ඡාග භාවනා, දාන භාවනා වඩනවා. ඒ තුලින් මේ මමම තමයි සිටිය යුත්තේ, මම පමණයි ජීවත් විය යුත්තේ, මටම තමා සියල්ල ලැබිය යුත්තේ, මට ලැබිලා වැඩි වුණොත්, පිළිලා ඉතිරිලා ගියොත් පමණක් අනිත් අයට ලැබුණා වේ කියන ඒ දැඩි මසුරුකමත් එක්ක එන මමත්වය එක්තරා විදිහකට මොට කරන්න උදව් වෙනවා. ඉතින් මේ භාවනාව කෙලින්ම හිතවතුනි මේ දැඩි මමත්වය තමයි අඩු කරන්නේ. මමත්වේ දැඩි මමත්වය නිසා තමයි හැම ප්‍රශ්නයක්ම. සාංසාරික ප්‍රශ්නෙම මතුවෙන්නේ මේ මමත්වයෙන්. සංසාරි පිළිබඳ ප්‍රශ්නෙම මේ උපත මරණය පිළිබඳ ප්‍රශ්නය මැරුණට ඉවර වෙන්නේ නැතිකම ඉපදුනාට නොමැරීන්ට බැරිකම සහ මේ උපත සහ මරණය අතර තියෙන හැම පළහිල්ලවක්ම උපදින්නේ මමත්වයේ කියන උල්පතින්. පෞද්ගලික ගැටුම්, විරසක වීම, අමනාප වීම, මේ හැම දෙයක්ම. ඉතින් භාවනාව මේ මමත්වය හඳුනාගෙන එය අඩු කරන්න, තුනී කරන්න, මොට කරන්න උදව් වෙනවා. සහ අවසානයේ ඊට වඩා වෙනස් තැනකටත් අපේ යනවා. ඉතින් මේ දාන භාවනා, ඡාග භාවනා හොඳ ආරම්භයක්. ඉතින් බොහෝ දෙනෙකු මේ භාවනාවේ යෙදෙනවා, හැබැයි දන්නේ නැහැ මේ කරන්නේ භාවනාවක් බව. ඒ භාවනාවක් අප සතු යමක්, අපට ප්‍රයෝජන ගන්න පුළුවන් යමක්. ඒ දේ නැතිකම නිසා පීඩාවටපත් වුණු සමාජයත් එක්ක ලෝකයත් සමග ආදරයෙන් කරුණාවෙන් බෙදා ගැනීම භාවනාවක්. මානව සමාජයේ සමග හෝ ජීවි සමාජයේ සමග සතික් එක්ක උනත්. ඉතින් ඒ තුල බලන්න මේ අර මේ උස් මුදුනක් විදිහට රැස් කිරීම තුනී වෙලා ගිහිල්ලා එක තැනකට කේන්ද්‍ර වීම වෙනුවට සමස්ත විශ්වයත් සමගම සියල්ල බෙදා ගන්න පුළුවන් තැනකට අපේ හිතපත් වෙනවා. ඒ හරීම සැහැල්ලු ආරක්ෂිත තැනක්. දැන් අපි දේවල් රැස් කළා රැස් කළා රැස් කරලා මේ සියල්ල කන්දක් විදියට ගොඩ ගහගෙන පිරමීඩයක් වගේ ගොඩ ගහගෙන ඒක මුදුනේ තමයි මම ඉන්නේ. මේ මම කියන කෙනා ඉන්නේ, මගේ කියන දේවල් ඔක්කොම පොදි බැඳගෙන ගොඩ ගහගෙන කන්දක් කරගෙන ඒ කන්ද මුදුනේ. එහෙම ඉහ පුළුවන් තරම් ඉහලින් හිටිය තරමට තමා මමත්වයේ හිතන්නේ තමන් සුරක්ෂිතයි කියා. මමත්වයට අවශ්‍ය වෙන, අත්‍යවශ්‍ය වෙන සාධකයක් තිබෙනවා, ආරක්ෂාව. හැම විටම මමත්වයේ හිතන දෙයක් තමයි මතු ආරක්ෂාව. මේ මොහොතේ නෙවෙයි, අනාගතයේ තිබෙන සුරක්ෂිතතාව ගැන හිතනවා. ඉතින් කෙනෙකුට විමසන්න පුළුවන්, ප්‍රශ්න කරන්න පුළුවන් අනාගතයේ පිළිබඳ, අනාගතයේ සුරක්ෂිතතාව පිළිබඳ සිතීම වරදක්ද? එහි තිබෙන වැරැද්ද කුමක්ද? එහි වරදක් නැහැ, කිසිම වරදක් නැහැ. තේරුම් ගත යුතු කාරණය තමා මමත්වයට පවතිනට ඒ මමත්වය නිමාවක් නැති අනන්ත වූ අනාගතයක් නිර්මාණය කරනවා. ජීවිතය හරිම සරලයි. ජීවිතය සරලයි. ජීවිතය සංකීර්ණ නැහැ. බඩගින්න සරලයි. පිපාසය සරලයි. බඩගින්නට කන්න පුළුවන් ප්‍රමාණය සරලයි. තිබහට බොන්න පුළුවන් ප්‍රමාණය සරලයි. මේ ජීවිතය සරලයි. නමුත් මමත්වය සංකීර්ණයි. ජීවිතය සීමිතයි. බඩගින්න සීමිතයි. නමුත් මමත්වය ඒ සීමිත බඩගිනි කෙලවරක් නැතිව ඉස්සරහට එකතු කරලා ඒ නිමාවක් නැහැ, ඒ සියල්ල සඳහාම රැස්කිරීමක් කරනවා. නැත්තම් බය වෙනවා. මේ බය වෙන්නේ මමත්වය. ජීවිතේ බය නැහැ. බය මමත්වය. මේ දෙක වෙන් කරගන්න. ජීවිතේ බය නැහැ. හැබැයි ජීවිතේ බුද්ධිමත්. බය මමත්වය. හැබැයි මමත්වයේ බුද්ධිමත් නැහැ. එයා මෝඩයි. ඉතින් මෝඩකම නිසා බයයි. බය නිසා සීමාවක් නැතුව හිතනවා ඉස්සරහ ගැන, හෙට ගැන, අනිද්ද ගැන, ලබන සතිය ගැන, ඊළඟ මාසෙ ගැන, ඊළඟ අවුරුද්ද ගැන, තව අවුරුදු 25ක් 30ක් 50ක් එහි ඉවරයක් නැහැ එහාට හිතනවා. එහෙම හිතන විට එන බඩගිනි වාර ගාන විශාලයිනේ. ඉතින් ඒ සඳහා කොපමණ තිබුණත් මදි. මේ මදි බව එන හැටි හඳුනා ගන්න. ඇයි අපිට මදි කියලා හිතෙන්නේ? මදි කියලා හිතෙන්නේ වර්තමානයේට නෙවෙයි. වර්තමානයේ මදි කියන්නේ. මදි කියන්නේ මේ අනන්ත වූ අනාගතයක් ගැන බය වෙන මමත්වය. එයාට මදි. කොපමණ තිබුණත් මදි. ඒ මදිකම නිසා, බය නිසා මමත්වය කරන්නේ පුළුවන් තරම් මේ ලෝකේ තියෙන දේවල් තමන්ගේ ළඟට ගන්නවා. තමන්ගේ ළඟට එකතු කරනවා. හරියට ඉදලකින් අතුගාලා කුණු කොටක් හදන්නේ. ඒ වගේ අවට තියෙන හැම දෙයක්ම පුළුවන් තරම් ඇදගෙන තමන් ළඟ ගොඩ ගහ ගන්නවා. මේ ගොඩ ගහගෙන ඒක මුදුනේ තමයි ඉන්නේ. කවුද? මමත්ද? ජීවිතේ නෙවෙයි. ජීවිතයට එහෙම මුදුනක් අවශ්‍ය නැහැ ඊට. මමත්වයට ඕනි මුදුනක්. ගොඩ ගහගත්ත කන්දක පුළුවන් තරම් උඩින් ඉන්න පුළුවන් නම් අන්න එයාට සතුටුයි. එයා හැම විටම බලනවා වටපිට. අනිත් කඳු දිහා, අනිත් අය මොන තරම් උසින්ද ඉන්නේ. ගෙවල් වලින් විතරක් නෙමෙයි, තට්ටු ගෙවල් වලින් පමණක් නෙවෙයි, හැම දෙයකින්ම බලනවා. බලලා තමන් ගොඩ ගහගත්ත කන්ද මිතිනම් අන්න මානයක් ඇති කරගන්නවා. ඊන මානයක්. එයාට මදි. එයාගේ හිතට හරි නෑ. ලැජ්ජයි. තව බලනවා වටපිට අහල පහල අනිත් අයගේ රැස් කරගත්ත කඳු පන්තිවලට වඩා මොකකින් හරි ඉහළ උස කන්දක් බවට පත් වෙන්න. ඉතින් මමත්වයේ හැම විටම ඉන්නේ හිතවතුනේ තරඟයක. ওই තරඟයේ තියෙන්නේ මමත්වයට. ජීවිතේට තරඟයක් නැහැ. ජීවිතේට දැන් හුස්ම ගන්න තරඟයක් තියෙනවද බලන්න. අපි මෙතන 10 දෙනෙක් හිටියත් 100ක් හිටියත් තරඟයක් නැහැ. ජීවිතේට තරඟයක් නැහැ කිසිම දෙයක් ගැන. තරඟයකින් තොරව ජීවිතය අපූර්වට පවතිනවා. තරඟය ඕනේ මමත්වයට. ඒ මමත්වයට තරඟයක් ඕනේ වෙන්නේ බය නිසා. හා මානිය නිසා. දැන් කොහොම හරි දැන් මෙහෙම මේ මුදුනට යන්න අපි දන්නවා මුදුන කියන්නේ හරිම අස්ථාවර තැනක්. දැන් ගෙදරක ස්ථාවරම තැන තමයි අත්තිවාරම. හොඳටම ස්ථාවර. හැබැයි බිත්ති ඊට වැඩිය ටිකක් අස්ථාවරයි. නිසා බිත්තියක් හෙලවෙන්න පුළුවන්. ඕනෑම බිත්තියක් අතින් තල්ලු කරොත් හෙලවෙන්න පුළුවන්. හැබැයි අත්තිවාරමක් ෆවුන්ඩේෂන් එකක් හෙලවෙන්නේ නැහැ. ඊටත් වැඩිය අස්ථාවරයි වහලයක් ගත්තොත්. ඉතින් මෙහෙම මෙහෙම උඩට යන්න අස්ථාවරයි. මේ බව මමත්වේ දන්නේ නැහැ. එයා හිතන්නේ තව උඩට ගියා මදි. ඒ නිසයි මේ බය. මේ උඩට යන්න බය වැඩි වෙනවා. වැටෙයි නැති වෙයි කියන බය වැඩි වෙන්නේ ඉහළට යන්න. ගොඩ ගහ ගන්නට. ඉතින් අන්තිමට මේ ලස්සන ජීවිතේ, සරල ජීවිතේ, අහිංසක ජීවිතේ, තරඟයක් නැති ජීවිතේ, තේරුමක් නැති මහා අටනක් බවට, අරගලයක් බවට, අර්බුදයක් බවට පත් කරගෙන අහිංසක ජීවිතේ දුක් විඳිනවා. ජීවිතේ දුක නැහැ. දුක මමත්වය. මමත්වය තමයි දුකට හේතුව. නැතු ජීවිතේ නෙවෙයි. ජීවිතයේ දුකයි කියලා සිතීම මේ හරි දැක්මක් නොවේ. දුක ඇති වෙන්නේ මමත්වේ නිසා, ජීවිතේ නිසා නොවේ, ජීවත් වෙන නිසා නෙවෙයි දුක. යම් පමණකට මගේ කර ගැනීමේ, ගොඩගහසා ගැනීමේ, මුදුනෙකු වීමේ ආශාව තිබෙනවද, ඒ පමණට බය තියෙනවා, දුක තියෙනවා, ඊර්ෂ්‍යාව තිබෙනවා, මසුරුකම තියෙනවා. බය එනවා නැති වෙයි වැටේ කියන බය, දුක එනවා, ඊර්ෂ්‍යාව එනවා ඊට වැඩිය උස කඳු දකින්න විට, ඒ වගේම ඊට වැඩිය පහළ කඳු දකින්න කොටත් මසුරුකමක් එනවා, මේ හොරකම් කරගනීද නැති වෙයිද කියන ඒ මසුරුකම එනවා. දැන් මේ හැම හැඟීමක් එක්කම හිතවතුනි පෝෂණය වෙන්නේ මමත්වය. ඉතින් මේ මමත්වය ඍජුවම දකින්නේ විදර්ශනාවේදී, භාවනාවේදී. සාමාන්‍ය සමාජයේ නැතිනම් සාමාන්‍ය ජීවත් වීමේදී මමත්වය හොඳයි. හොඳයිනේ. නරකයි කියන්නේ නැහැ කවුරුවත්. හැබැයි විදර්ශනාවට එන විට තමා මෙහි තිබෙන භයානකකම, බරපතලකම හා මේ සියලුම ප්‍රශ්නවලට හේතුව මේ මමත්වේ නේද කියන කාරණය හොඳට පැහැදිලි වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ භාවනාව සරලම තැනින් පටන් ගන්න කියා දහම කියන්නේ. මේ දාන භාවනා, ඡාග භාවනා, මේ ගොඩගහගත්ත දේවල් උඩට වෙලා මුදුනෙක් වෙලා බයෙන් බදාගෙන තමන් වැටි බදාගත්ත කන්ද නායයයි කියලා බයෙන් ඉන්නව වෙනුවට පහළට එන්න, ටික ටික අඩු කරගෙන එන්න, බෙදාගන්න. ඉතින් බෙදාගන්න බෙදාගන්න අපිට පිළිවන් සමතලා මිටියාවතක් බවට පත් වෙන්න. අර ගොඩගහගත්ත අස්ථාවර හෙලවෙන නාය යන මුදුනෙක් මුදුනක් වෙලා මුදුනෙකු වෙලා ඉන්නව වෙනුවට පහලට 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 ඇවිත් බොහොම ස්ථාවර නිම්නයක් මිටියාවතක් බවට පත් වෙන්න. ඒක භවනාවක්. දෙවෙනි භවනාව තමයි මේ සීල භවනාව. දැන් සීලය භවනාවක් විදිහට අපි සාමාන්‍යයෙන් ගන්නේ නැහැ. නමුත් දහම කියන එක භවනාවක්. කොහොමද මේ භවනාවක් වෙන්නේ? සීලය කියන්නේ අපේ සාමාන්‍ය පුරුදු වලට වෙනස් විදිහට ජීවත් වෙන්න ගන්න උත්සාහයක්. දැන් සාමාන්‍යයෙන් අපි සිල්වත් නම්, උපතින්ම සිල්වත් නම් අමුතුවෙන් සීලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඉතින් උපතින්ම සීලයක් නැත්තම් සිල්වත්ව උපදින්නේ බොහොම කලාතුරකින් කෙනෙකු. උපතින්ම යම් යම් වැරදි කියන්ට බෑ. නමුත් දහමට පටහැනි ආකාරයට අපි කතා කරනවා, ක්‍රියා කරනවා. ඉතින් මේ තමයි මමත්වය. ද එතනත් මුල් වෙන්නේ මමත්වය, මගේ හැටි. මේ මම උපන්න හැටි. මට හිතෙන හැටි, මට ඕනි හැටි. එහෙම හිතමින් අපි මේ වැරදි පුරුදු, වැරදි ගතිසිරිත් තව තව පැලපදියම් කරගන්නවා. එහෙම පැලපදියම් කරගන්න ස්වභාවයක දහම කියනවා සීල භාවනා වඩන්න. සීල භාවනාව පුහුණු කරන්න. සීල භාවනා කියන්නේ අර උපංගති නැතිනම් තමන්ගේ පුරුදු හඳුනාගෙන, ඒ තිබෙන අහිතකර බව හඳුනාගෙන ඒව අත්හැරීම. ඉතින් එතනදී කතාබහ පිළිබඳ පුරුද්ද හා හැසිරීම පිළිබඳ පුරුද්ද තමයි ප්‍රබලව මතුවෙන්නේ. දැන් සීලයෙන් කරන්නේ අපි අහලා තියෙන දන්න විදිහට කය වචන දෙකේ සංවරය. සීලෙන් කරන්නේ එයයි. කය වචන දෙකේ සංවරය. කය වචන කියන්නේ මේ පේන ශරීරයයි කටයි නෙමෙයි පුරුදු. කායික පුරුදු හා කතාබහේ පුරුදු. මේ පුරුදු හඳුනාගෙන තමන්ටත් අනුන්ටත් අයහපතක් වෙන අදටත් හෙටටත් අවඩක් වෙන පුරුදු අත්හරින්න ගන්න වීරියක් සහ හිතකර සෞඛ්‍ය සම්පන්න ගති පැලකරගන්ට ගන්න උත්සාහයක් සීලය කියන්නේ. ත්‍රේ භවනාවක් අර මගේ හැටි කියලා මම මෙහෙමයි මගේ හැටි කියන ඒ ස්වභාවයේ මෙතනදී කපලා දානවා. අත්හරිනවා. ඉතින් එතකොට ආයෙත් මමත්වයට තමයි ප්‍රශ්නේ රිදෙන්නේ. ওই සීලයට අකමැති මමත්වය. මොකද එයාට හිතෙනවා මේ මට පාඩුවක්. ඇත්ත කිව්වොත් පාඩුවයි. මෘදුව කතා කළොත් පාඩුයි. මෙහෙම එයා හිතනවා එයාට පාඩුයි කියලා. හැබැයි එයාට ලාභයක් වෙලා නැහැ කවදාවත් බොරු කිව්වා කියලා. බොරු කිව්වහම මොනවා හරි ලෞකික ලාභ ලැබෙයි. හැබැයි බොරුවක් කියලා කවදාවත් ආධ්‍යාත්මික ඵලයක් නම් ලැබෙන්නේ නැහැ. ආධ්‍යාත්මික වශයෙන් අලාභයක්මයි වෙන්නේ අසත්‍ය. හැබැයි තින් ලෞකික ප්‍රයෝජනයක් දෙකක් ලැබෙයි. ඒත් මේ මමත්වයට ඕනේ එපමණයි. යාට ආධ්‍යාත්මික ප්‍රතිඵල ගැන හැඟීමක් නැහැ. ඔය එවලෙට එවලෙට ලැබෙන ප්‍රයෝජනේ පමණයි. මමත්වයට දුර දක්නා නුවණක් නැහැ. ඒ නිසා හෙටක් නැහැ කියලා තමයි යා හිතන්නේ. දැන් අර හෙටක් තියෙනවා කියලා තමයි ඇස් කරන්නේ. දැන් බලන්න මෙතනම තියෙන මෝඩකම හිතක් තියෙනවා කෙලවරක් නැති අනාගතයක් තියෙනවා කියලා එයා ගොඩ ගහ ගන්නවා. හැබැයි ජීවත් වෙන්න ගියාම හිතක් නැහැ කියලා වගේ තමයි එයා ජීවත් වෙන්නේ. මේ ඔය කරන දේවල් වල විපාකයක් නැහැ. දඬුවමක් නැහැ. පරලොවක් නැහැ. එහෙම තමයි මමත්වේ හිතන්නේ. ඉතින් එයා වාසියටමයි හිතන්නේ. මෙලෙම වාසියට හිතන්නේ. හැබැයි ඒ හිතීමෙන් එයාට වාසියක් නොවේ වෙන්නේ අවාසියක්. මේ බව හඳුනාගෙන අන්න ඒ මනත්වේ පුරුදු අත්හරින්න හිතාමතා අත්හරින්න අලුත් මමත්වේට එකතු නොවන ගුණයහපත්කම් ජීවිතයට සම්බන්ධ කරන්න ගන්න උත්සාහයක් තමයි සීල භාවනා කියන්නේ. වෙන සීල භාවනාවද? දැන් සීල භාවනා කියවහම අපි ඒක වචන දෙකක් විදියට ගන්න සීලයයි භාවනාවයි නෑ. සීලේම භාවනාවක්. සීලේම භාවනාවක්. ඉතින් ඒ පොය දවසට සිල් ගත්ත දවසට උතුරු සළුවක් දාගත්ත වෙලාවකට පමණක් නොවේ. මේ පුරුද්දට යමක් කෙරෙනකොට විශේෂයෙන් අයහපතක් පුරුද්දට කෙරෙන විට අන්න එතනදී හොඳට හඳුනාගෙන ඒ පුරුද්ද නොවෙන්ට ඒ පුරුද්දට අනුව ඒ ක්‍රියාව නොවෙන්ට උත්සාහ කිරීම තමයි සීල භාවනා කියන්නේ. හොඳට බැලුවොත් සීල භාවනාවෙන් කෙරෙන්නේ මමත්වය තුනී කිරීම. දැන් ඊළඟට අපි ගන්න භාවනා වලට තමයි එන්නේ චිත්ත භාවනා. චිත්ත භාවනා කියන්නේ මේ විසිරෙන හිතේ තිබෙන පටලැවිල්ල ලිහාගෙන හිත එක තැනකට ගේනවා. හිතේ තියෙන රළු ගති කපල හරියට මේ එහෙම් මෙහෙම් ගැට තියෙන කටු තියෙන ලීයක් හොඳට පොතු ඇරලා කටු රැහැලා යතු ගාලා වැලි කඩදා සියල්ලලා හොඳට මැද්දහම අර එන උපමට්ටමක් තියෙන. අන්න ඒ වගේ උපමට්ටම් සහිත හිතක් හදාගන්න කරන භවනාවට තමා චිත්ත භවනා කියන්නේ. චිත්ත භවනා. ඉතින් ඔය හැම කමඨහනක්ම එන්නේ චිත්ත භවනාවට. සමසතලිස් කර්මස්ථාන කියන ඒවා සහින් එහාට සහ මෙහාට තියෙන හැම කමඨහනක්ම උදව් වෙන්නේ හිතේ තියෙන රළු ගති, හිතේ තියෙන ගොරෝසු ගති, හිතේ තියෙන පටලැවෙන හැම තැනම ගිහිල්ලා ඇමිනෙන ඒ කටු රැහැලා දාලා හිත හොඳට දිලිසෙන දිලිසෙන නිකන් කණ්ණඩියක් වගේ මට්ටමට කැඩපතක මට්ටමට උපදාගන්ට කරන අභ්‍යාසවලට චිත්ත භාවනා. ඉතින් ඔය සක්මන් භාවනාව, බුද්ධානුස්සති භාවනා, මෛත්‍රී භාවනා, ආනාපාන සති භාවනා ආදී වශයෙන් ඔය තියෙන මරණානුස්සතිය මේ භාවනා හැම එකකින්ම වගේ මුලින් කෙරෙන්නේ හිත පිරිමැදීම, හිත නැවත නැවත පිරිමැදීම. පිරිමැදීම කියන්නේ ඒ කළු ගති නැති වෙන්න නිකන් එකපාරක් පිහියෙන් ඇතිල්ලුවට ගැලවිලා යන්නේ නැහැ කටින්. නැවත 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 පිහියෙන් රහින්ට වෙනවා, යත්ෙන් යතු ගන්නට වෙනවා, වැලි කරදාසියෙන් නැවත 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 මදින්ට වෙනවා. දැන් මේ පිරිමැදීමක් කරන්නේ චිත්ත භාවනාවේදී. නැවත 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 හිත පිරිමදිනවා. ඒ අර අහුවෙන ගැට ඔක්කොම ගෙවිලා යන විදිහට. එතන මේ හිත ගැට ගැහිලා තියෙන්නේ හරියට කොණ්ඩයක් වගේ. කොණ්ඩේ වැවෙනවනේ. උපන් දවසේ ඉඳලා කොණ්ඩේ වැවෙනවා. එතකොට ඔහේ වැවෙන් තැරලා තිබ්බොත් කොණ්ඩේ කපන්නේ නැතුව, හෝදන්නේ නැතුව, පීරන්නේ නැතුව, තෙල් ගාන්නේ නැතුව මේ කාරණා හතරම නොකර ඔහේ කොණ්ඩේ වැවෙන් තැරියොත් ඉතින් වැවෙනවනේ. ඒක තමයි ස්වභාවය. කොණ්ඩේ යන කල්ම වැවෙයි. එතකොට හෝදන්නේත් නැහැ. කොණ්ඩේ පීරන්නේත් නැහැ. තෙල් ගාන්නේත් නැහැ. මොනවක් කරන්නේ? ඔහේ වැවෙන්ට හරිනවා. කපන්නේත් නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? කොණ්ඩේ හැඩපළු ගෙතිනවා. ගැට ගැහෙන්න පටන් ගන්නවා. පටලැවෙනවා. කවුරුවත් මේ කොණ්ඩේ ගැට ගහන්නේ නැහැ. කෙස්කස් දෙක තුනක් අරගෙන එකට ගැට ගහන්නේ නැහැ හිතලා. නමුත් මේක තමයි වෙන්නේ. කුලඟටයි ඉනිදා ගන්න ගියාමයි, ඇඳුම් අඳින කොටයි, නාන්න ගියාමයි මේ හැම වෙලෙම මේ කොණ්ඩේ පටලැවෙනවා. ඉතින් ඊට පස්සේ හරි වේදනාවක් මේ ගැට ගැහුණාට පස්සේ හැම වෙලෙම එක පටලැවෙනවා, ඇදෙනවා, ගැලවෙනවා, ලේන්ටත් පුළුවන්. හිතත් මේ වගේ. හිත උපන් දවසේ ඉඳලම ඔය විදිහට තමන්ගෙම සිතිවිලි වල පටලැවෙනවා. හරියට කොණ්ඩේ වගේ. ඉතින් බලන්න මේ කොණ්ඩය අපි කීපාරක් කන්නඩියෙන් බලලා පීර ගන්නවද? එහෙන් බලන හැම වෙලෙම බල හඳුනා ගන්නවනේ කලින් පීරපු වෙලාවට වැඩිය ටිකක් අවුල් වෙලා කියලා කොණ්ඩේ. උලඟට හරි වෙන හේතුවක් හරි කොණ්ඩේ අවුල් වෙලා. ඉතින් ආයෙත් අපි පීර ගන්නවා. ඉතින් මේ හිත පේන කෙස් ටික එහෙමනම් නොපෙනෙන සිතිවිලි වලින් පිරුණු හිත මොන තරම් අවුල් වෙනවා ඇද්ද? හැඩපළු ගෙතෙනවා ඇද්ද? පටලැවෙනවා ඇද්ද? ගැට ගැහෙනවා ඇද්ද? චිත්ත භාවනාවෙන් කරන්නේ මේවා දිහලා දාන එක. ඉතින් හොඳට අර හරියට කොණ්ඩේ හොදලා, තෙල් ගාලා, පීරලා, කපලා ලස්සනට හදනවා වගේ භාවනාවෙන් කරන්නේ හිත එහෙම ලස්සනට පිරිසිදු කරලා අනවශ්‍ය සිතිවිලි කපලා දාලා පිළිවෙලකට හදන එක. සිතිවිලි නැති කිරීම නෙමෙයි, හරියට කොණ්ඩයක් පීරලා හදනවා වගේ හිත ලස්සනට පීරලා පිළිවෙලකට බොහොම ප්‍රසන්න විදිහට, පිරිසිදු විදිහට, පටලැවෙන්නේ නැති විදිහට, කොහෙවත් අවුල් නොවන විදිහට හදාගන්න එක. චිත්ත භාවනා. ඒ සඳහා සක්මන හුඟක් හොඳයි. සක්මන් භාවනාව බොහෝ ඉක්මනට හිතක් නිරවුල් වෙන්න උදව් වෙනවා සක්මන් භාවනාව. සානිත් හැම භාවනාවක්ම හොඳයි. ඒ වෙලාව හැටියට, තැන හැටියට, තමන්ගේ ස්වභාවය අනුව සුදුසු භාවනාවක් තෝරගෙන අපිට පිළිවන් නැවත 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 පුහුණු කරන්න. එතන නැවත නැවත පුහුණු කරන කියන්නේ මේ පිරිමදින්නේ හිත. අපි කිව්වට කමටහන නැවත නැවත වඩනවා කියලා, ඇත්ත කමටහන තමයි නැවත නැවත වඩන්නේ. නැවත නැවත අපි හුස්මට හිත ගේනවා, නැවත නැවත සක්මනට හිත ගෙනියනවා, නැවත නැවත බුද්ධානුස්සතියට, බුදුගුණවලට හිත ගේනවා. ඒ කිරීම තුළින් හිත පිරිමදිනවා. නැවත නැවත හිත පිරිමදිනවා. අර ඉස්සෙල්ලා කිට්ටු වෙන්න බෑ කටු වැනෙන තත්ත්වෙයි තිබුණු හිතක් මේ පිරිමැදීම නිසා හරීම සියුම් මුදු මොලොක් ඔපවැටුණු දෙයක් බවට පත් වෙනවා. ඒ හිතටම හරි සනීපයි. එහෙම සෝයක් හිත කවදාවත් විඳලා නැහැ. ඒ ඔපවැටුණු පිරිමැදුණු මුදු මොලොක්කුණු හිතක් විඳින සැපේ තරම් සැපයක් හිත වෙන කිසිම දෙයකින් විඳලා නැහැ. හරියට මේ කොණ්ඩේ අර හැඩපළු ගෙතුණු එහෙම මෙහෙන් ගැට ගැහිලා පටල ඇවිලා ඒ ඉස්සරි හැදිලා කුණු බැඳිලා එහෙම තිබුණු කොණ්ඩයක් නිසා ඔළුව මොන තරම් දුකක් විඳිනවද. හැබැයි මේක වෙලාවක ගානට කපලා හරි සම්පූර්ණයෙන්ම කපලා දාලා හරි නැත්තම් ගානකට කපලා පීරලා හෝදලා හොඳට ඔළුව පිරිමැදලා මසාජ් කරලා ලස්සනට පීරුවොත් ඔළුවට මොන තරම් හැඬුවක් දැනෙනවද? ඒක සාපේක්ෂ වශයෙන් මොන තරම් හැල්ලුවක් ඔලුවට දැනෙනවද? දැන් කොණ්ඩේ කැපුව දවසට බලන්න. හොඳට පීරපු දවසකට. ඉතින් එහෙම මේ කොණ්ඩේට කොණ්ඩේ නිසා ඔලුව එහෙම සැහැල්ලුවක් සුවයක් විඳිනවා නම් මේ පටලැවුණු සිතිවිලි කන්දරාව හොඳට ලිහා ගත්තාම හිතට මොන තරම් සුවයක් ලැබෙනවද? එනිසා ඔය හිත මේ හිත විඳින උපරිම සුවය විඳින්නේ චිත්ත භාවනාවෙන්. හිතට ඊට එහා සුවයක් විඳින්නට න ක්‍රමයක් නැහැ. අනිත් හැම සුවයක්ම ඊට පහළ තියෙනවා. ඉතින් ඔය සමත භාවනාවෙන් තමයි හිතට හිත කවදාවත් නොවින්ද සතුටක්, සුවයක්, සැපක්, ප්‍රීතියක්, ප්‍රමෝදයක් විඳින්නේ. හැබැයි මුලදී හිත කියනවා බෑ කියලා. මුලදී කොණ්ඩේ පීරන්න බෑ. මොකද රිදෙනවා. අර ගැට ගැහිච්ච ඒවා ලිහිනකොට රිදෙනවා. ඒ නිසා කැමති නෑ. හිත කැමති නෑ මුලින්. ඒත් මේ කැමති නැත්තේ මමත්වය. මොකද එයා දැන් මේකට පුරුදු වෙලා. එයා හිතනවා මෙහෙම තමයි හිතේ හැටි. අහලා බලන්න හුඟව දෙනෙක්ගේ නෑ හිතේ හැටි මෙහෙම තමයි දුවනවා, තරහ එනවා, බය වෙනවා. මේ තමයි හිතේ හැටි. ඉතින් මේවා වෙනස් කරන්න ඕනේ. ඔහොම තමයි හිතියෙත් එහෙමයි, දැනුත් ඉන්නේ එහෙමයි, මැරෙනකලුත් ඔහොම ඉඳලා මැරිලා. එතකොට ඉවර වෙයි. දැන් මේ කියන්නේ කවුද? මමත්වය. එයා වෙනස් කරගන්න කැමති නෑ. එයා මේකට හුරු වෙලා, මේ ඉස්සරි වලට හුරු වෙලා, හැඩපළුව වලට එයා පුරුදු වෙලා, එයාගේ කොටසක් අංගයක් බවට පත් කරගෙන. ඉතින් දැන් එයාට හිතෙනවා ඒක පාඩුවක්. මේ කොණ්ඩේ කපලා දැමීම ගැටලිහිම Tamanta පාඩුවක් කියලා. ඉස්ස කැමති නෑ. මුලින් භාවනාවට හිත කැමති නෑ. මොන විදිහට හිත ටික උගන්නලාවත් ටික වෙලාවකින් එපා වෙනවා අයියෝ. මීට වැඩි හොඳ වැඩක් කරන්න තිබ්බා හිටියානම් කොච්චර වටින දෙයක් කරගන්න තිබ්බද? අපරාධ කාලේ මේක වෙන දෙයක් නෙමේ. බොරුවට මේ උත්සාහ කරන්නේ. මමත්වයේම මේ තර්ක ගේනවා. ගෙනල්ලා එපා වෙන මට්ටමට හිතටම භාවනාව එපා වෙන මට්ටමට එයා තර්ක ගේනවා. ඉතින් මමත්වයේ තර්ක කරන්න හරි දක්ෂයි. මේ තර්කවලට හිත යට වෙනවා. යට වෙලා සමහර විට අතාරිනවා. ඒක හරි අපරාධයක්. ඔය චිත්ත භාවනාවෙන් කරන්නේ මමත්වයේ ඊටාම සියුම් ගැට රැහැලා දාන එක. දැන් බලන්න අර ඉස්සලම් බාහිර ගොඩ ගහගත්ත දේවල් අතෑරලා අතාරලා අතෑරලා මමත්වය ටිකක් අර බය අඩු තැනකට ගෙනෑව බෙදා ගන්න පුළුවන් තැනකට මටම තියෙන්න ඕනේ කාට තිබුණත් එකයි කියන තැනට ඊළඟට එතකොට බාහිර දේවල් පිළිබඳ මමත්වය ඊළඟට තමන්ගේ පුරුදු පිළිබඳ මමත්වය අඩු වුණා සීල භාවනාවෙන් ඊළඟට මේ හිතන හිතේ ගති පිළිබඳ මගේ මම හිතන්නේ මෙහෙමයි මේ තමයි මගේ උපංගතිය මගේ චරිත ලක්ෂණ කියලා අපි මුගත් දේවල් හංවඩු ගහලා තියන් ඉන්නවා. මමත්වේ තමයි හංවඩු ගහන්නේ. ඒවත් පුළුවන් භාවනාවෙන් අයින් කරන්න. ඕනෑම හංවඩුවක් භාවනාවෙන් අයින් කරගන්න පුළුවන්. කියන්නේ හිත වෙනස් කරගන්න පුළුවන්. බැරි නම් භාවනා කළා වැඩක් නෑ. මේ හිත වෙනස් කිරීම තමයි චිත්ත භාවනාවෙන් කරන්නේ. ඉතින් ඕනෑම ලීයක් මොන කටු ගැට තියෙන ලීයක් වුණත් හරියට ශිල්පීය ක්‍රමයට තාක්ෂණයට කෙනෙක් පිරිමැද්දොත් ඉතාම නිදාගන්ට පුළුවන් තරමටම ඒක මොලොක් කරගන්ට පුළුවන්. හිතත් ඒ වගේ. කාලයක් යනවා නැවත 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 හිත පිරිමැදින්ට වෙනවා. චිත්ත භාවනාවෙන් කරන්නේ හිත පිරිමැදීම මූලික වශයෙන්. දැන් මේ විදිහට සතුට හොයාගෙන යන ගමනේ දැන් ලොකු සතුටක් චිත්ත භාවනාවෙන් ලැබෙනවා. අර මමත්වයට තිබිච්ච බයත් අඩු වෙලා, තව කෙනෙක් ගනී කියලා තියෙන බය නැති වෙලා, තමන්ගෙන් වෙන වැරදිත් අඩු වෙලා, ඊළඟට අත්හරින්ට බැරුව තිබුණු ඇතුළෙම තියාගත්ත බැඳගෙන තිබුණු සමහර හිතන ක්‍රම ඒවත් වෙනස් කරගෙන දැන් ඉතින් හොඳ ලස්සන තැනක ඉන්නේ. ඉතින් එහෙමනම් ඉන් එහාටයි භාවනාවක්. ඉන් එහාටත් ඕනේ. ඒක තමයි විදර්ශනා කියන්නේ. ධර්ම කියනවා පඤ්ඤා භාවනා, ප්‍රඥා භාවනාව. ඒ තමයි විදර්ශනාව. මොකද දැන් මේ ඔක්කොම කරත් ආපහු හිතිය තැනට යන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ ආපහු හැරෙන්නේ නැති තැනකට අපි තාම ඇවිත් නැහැ. කොච්චර දන් දුන්නත්, කොච්චර සිල් රැක්කත්, කොච්චර සමත භාවනාව පුහුණු වුණත් මේ සියල්ල නැවැත්තුවොත් ආපහු අපි හිතිය තැනට යන්න පුළුවන්. කැරකිලා ලොකු රවුමක් කැරකිලා අපි අර ආපහු ගොඩ ගහගන්න තැනට, ඊළඟට අර අත්හැරිය පුරුදු ආපහු මතුවෙන තැනකට, ඊළඟට මේ හිතේ සතුට නැති කරගෙන හිත නැවත රළු වෙන තැනකට එන්න පුළුවන්. ඉතින් ඒ ස්වභාවය නැති වෙලා නැහැ. හිතේ තැනට වැටෙන තැන. ඒ නිසා තමයි අවශ්‍ය වෙන්නේ පඤ්ඤා භාවනා, විදර්ශනා භාවනාව. ඉතින් ඒ ගැනයි අපි මේ කාලයක්ම කතා කරගෙන ආවේ විදර්ශනා භාවනාව පිළිබඳව. එතකොට ඇයි විදර්ශනා භාවනාවක් ඕනේ? සහ මේ එකම භාවනා විදර්ශනා භාවනාවේ මෙතන අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙල ගැනත් අපි හඳුනාගෙන තබා ගැනීම වටිනවා. එතකොට මේ පහළ මට්ටමේ ඉඳලම අපිට අවස්ථා තියෙනවා භාවනා කරන්න. එහෙම නැත්නම් අපි හිතනවා මේක කවදා හරි විදර්ශනාව පටන් ගත්තොත් තමයි භාවනාව වෙන්නේ, එදා වෙනකල් හොයි ඉන්නවා කියලා. නෑ, අපිට දාන භාවනාව තියෙනවා, සීල භාවනා, චිත්ත භාවනා. මේවා සාමාන්‍ය ජීවිතයේ ඇතුලේ වඩන්න ඕනේ. නිතර නිතර වඩන්න ඕනේ. එකපතාවක් දෙවතාවක් මේ නිතර නිතර. ඉතින් මේ එහෙම භාවනා කරමින් යන ගමනේ විචුවම මමත්වය මුණ ගැහෙන අවස්ථාව තමයි විදර්ශනාව කියන්නේ. දැන් අනිත් එක අවස්ථාවකවත් අපිට මමත්වය ඍජුවම මූණට මූණ මුණ ගැහුන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා කරේ මමත්වය රැස් කරගත්ත දේවල් අපි ප්‍රඥාවන්ත විදියට බෙදාගත්තා. එතකොට අපි එතන මමත්වය නෙමෙයි දැක්කේ. ඒ අයිතිකාරය නෙමෙයි දැක්කේ. ඒ අයිති කරගත්ත දේවල්. කෑම බීම වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, බේත් තේත් වෙන්න පුළුවන්, මොනවා හරි. එයා එකතු කරගත්ත දේවල් තමයි අපි ආදරෙන් කරුණාවෙන් දුන්නේ බෙදාගත්තේ. ඊළඟට පුරුදු දැක්කේ මමත්වේ නෙමෙයි, එයා ඇති කරගත්ත පුරුදු, කායික පුරුදුම වාචසික පුරුදු. ඊළඟට තුන්වෙනියට ඒත් මමත්වේ නෙමෙයි අපි දැක්කේ හිතේ හැටි. ඒ මමත්වයේ විසින් රළු කරපු හිත තමයි දැක්කේ. එයා විසින් පටලෝපු හැඩපළු ගෙතු හිත තමයි දැක්කේ මමත්වයේ නෙමෙයි. ඒතර මේ හැම දෙයකින්ම අපි ලිහාගෙන යන්නේ ප්‍රශ්නේ මුල නෙමෙයි, ප්‍රශ්නේ ටිකක් මෙහා අගපැත්ත. ඒතර ප්‍රශ්නේ මුලින්ම ලිහන්ට තමයි විදර්ශනාව අවශ්‍ය වෙන්නේ. එතනදී තමයි මමත්වයේ මූණට මූණ මුණ ගැහෙන්නේ. ඉතින් විදර්ශනාව කියන්නේ කෙලින්ම මමත්වයට ආමන්ත්‍රණය කරනවා, එයාට ඇහුම්කන් දෙනවා, එයා කියන දේ අහනවා, අහනවා කියන්නේ කරනව නෙමෙයි. හැබැයි එයාට කෙලින්ම කතා කරන්න හරි නවිනේව හරහා නෙවෙයි. ද අනිත් සියල්ල අතෑරලානේ තියෙන්නේ. ඒ අතෑරලා තියෙන වෙලාවේ මෙයා කියන දේවල්, මෙයාගේ අඳෝනා, එයාගේ ප්‍රශ්න, මේ සියල්ලටම අපි ඇහුම්කන් දෙනවා, අහගෙන ඉන්නවා. හිතවතුනි, මේ මමත්වය කියන්නේම අඳෝනාවක්. ඒ තමයි ඇත්ත. එයා ඇඬියාවක්. හැම වෙලෙම මමත්වය අඬනවා. අඬනවා, අඬනවා, අඬනවා. හිනා වෙන වෙලාවල් තියෙනවා. හැබැයි හිනා වෙන්න කලිනුත් එයා අඬනවා. හිනා වුණාට පස්සෙත් අඬනවා. මමත්වය කියන්නේම අඳෝනාවක්. මේ දේ නෑ, අර දේ නෑ, මේක මදි, අරක මදි, මේ දේ නැති වෙයි, අර දේ නැති වෙයි, තාම මට අතෙන්ට යන්න බැරි වුණා, මේ දේ ගන්න බැරි වුණා, තාම මට හිත එකඟ කරගන්න බැරි වුණා. මේ විදිහට මමත්වය හැම විටම මේ අඳෝනාවක තමයි ඉන්නේ. එයා අඬනවා, 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 අඬනවා. මෙන්න මේ ඇඬියාව ඇහෙන්න පටන් ගන්න විදර්ශනාවයි. දැන් එතෙක් එතෙක් හිතවතුනි මමත්වය බොහොම මේ වීර චරිතයක් තමයි රඟපෑවේ. ඕනම එකක් පුළුවන්, කාටවත් බය නැහැ. හරි එඩිතරයි. දැන් මමත්වය කිව්වාම එහෙම හැඟීමක් නෙන්නේ අපිට. කෙනෙක්ගේ මමත්වය වැඩි කිව්වහම අපිට හිතෙන්නේ එයා හරි නිර්භීත, එඩිතර, ප්‍රතාපවත්, සැලෙන්නේ නැති කෙනෙක් කියලා. ඒ පිටින් පෙන්නන ගතිය. මමත්වයේ පුම්බල එහෙම තමයි පෙන්වන්නේ. හැබැයි ඇත්තම ඇත්ත මොකද්ද? හරීම දුර්වලයි. මේ විශ්වයේ තිබෙන දුර්වලම දේ තමයි මමත්වය. ඊට වැඩිය වැලි කැටයක් උනත් හයයි. මමත්වයට සාපේක්ෂව දූවිලිත් හොඳයි. හයයි. හැබැයි මමත්වයේ ඉච්චරවත් ප්‍රබල නැහැ. දූවිල්ලක් තරම්වත් ප්‍රබල නැහැ. හරීම අසරණයි. ඒ නිසා එයා හැම වෙලෙම අඬනවා, අඬනවා, අඬනවා. හැබැයි මේ එලිපිට අඬන්නේ. එලිපිට එයාගේ ජයග්‍රහී ගීත තමයි අපි අහන්නේ. එයාගේ උදාන. හැබැයි දැන් විදර්ශනාවට එනකොට තමයි පළවෙනි වතාවට මෙයා අඬනවා කියන එක තේරෙන්නේ. එයා හිනා වෙනවා වුණත් ඒ හිනාවේ ඇතුලේ තියෙන ඇඬියාවක්. අන්නේ ඇඬියාව ඇහෙන්න පටන් ගන්න, පේන්න පටන් ගන්න විදර්ශනාවයි. තර මමත්වය කියන්නේ අඬන ළමෙක්, අඬන බිලිඳෙක්. එයා ලොකු වැඩුණු, පරිණත වුණු, මොහුකුරා ගිය, බුද්ධිමත්, සද්ධාන්ත, ආරෝහ පරිණාහ යෝධයෙක් නෙමෙයි. හරිම දුර්වල, අසරණ, මෙලෝ දෙයක් කරගන්න බැරි, තනියම කිසිවක්ම කරගන්න බැරි දෙයක් තමයි මමත්වය කියන්නේ. හැම දෙයකම තව උදව් ඕනේ. ඉතින් මේ ඒ උදව් නැති වෙච්ච ගමන් එයා වැටෙනවා. කියන්නේ මමත්වයේ හරියට තනි කකුල කෙනෙක් වගේ, තනි කකුලේ. ඉතින් එහෙම යන්න බෑ එයාට. එයා වැටෙනවා. කොහෙන් හරි කිහිලිකරුවක් ඕනේ. සමහරට ධනෙ කියන කිහිලිකරුව, සමහර විට රස්සාව, තනතුර, යහළුවන්, ඥාතීන්, ආගම, මේ මොනවා හරි කිහිලිකරුවක් ඔන්න ගත්තාම යාට දුවන්න පනින්න පුළුවන්. හැබැයි ඒවා දිගටම තියෙන්නේ නැහැ, නැති වෙනවා. නැති වෙච්ච ගමන් වැටෙනවා. වැටුනහම අඬනවා. මේ මමත්වේ හැම විටම අඬාන්ට අඬාන්ට තමයි. එයා අඬාන්ට ඉන්නේ. එයා අඬන බව වැටෙන්නේ අන්න ප්‍රඥාවට. ප්‍රඥාවට තමයි වැටෙන්නේ මමත්වේ අඬන බව. ප්‍රඥාව නැත්තම් හිතන්නේ මමත්වය උදාන අනනවා කියලා, උදම් අනනවා කියලා. ඒ හැම උදම් මැනීමක්ම ඇඬියාවක් බව වටහා ගැනීම තමයි ප්‍රඥාව කියන්නේ. ඒක තමයි ප්‍රඥාව කියන්නේ. හැම උදම් ඇනීමක්ම මොන දේ ගැන හරි උදම් අනනවා කියන්නේ ඇඬීමක්. එක්ක ඒවලේ අඬනවා, නැත්තම් පස්සේ ඒ උදම් අනන දෙයට අඬනවා. මේ බව අඳුනා ගන්න තරමට අන්න ප්‍රඥාව දියුණු කර ගැනීම තමයි විදර්ශනාවෙන් කරන්නේ. එහෙම දියුණු කරගත්තාම අරේ මමත් ඒ උදම් මැනීමට රැවටෙන්නේ. ඒකට අහු වෙන්නේ, මුලා වෙන්නේ. අහු නොවි, මුලා නොවි එතනි ගැලවෙන්න පුළුවන්. මෙයාව නලවල වැඩකුත් නැහැ. දැන් අඬන ළමෙක් වුණනම් අපි කරන්නේ නලවන එක. ඉතින් හිතවතුනි, මේ ජීවිත කාලෙම සංසාරෙම අපි කළේ මමත්වයේ නැලවීම තමා. අඬන්න පාර දෙය දෙන්න, මේ දෙය දෙන්න, හෙට දෙන්න, අද නැති වුණත් හෙට දෙන්න, ලබන මාසෙ දෙන්න, පඩි ගත්තාම දෙන්න, බෝනස් ගත්තාම දෙන්න, නිමාඩු කාලෙ එක්ක යන්න. මේ විදිහට මුළු ජීවිතේ පුරාම අපි කළේ මේ අඬන මමත්වය නැමැති බිලිඳව නැලවීම තමා, නලවන එක තමා කළේ. ඉතින් නලවන එක නැලවීම දන්නවනේ, ඒවලට නැලවෙනවා, නිදා ගන්නවා, ආයෙ හැරෙනවා, ආයෙ අඬනවා, තව දෙයක් ඉල්ලලා. ඉතින් ඒ දෙනවා, දෙන්න බැරි නම් පොරොන්දු වෙනවා, හඳින් හරි ගෙනල්ලා දෙන්නම්, හඳ මාමට කියලා ඉල්ලලා දෙන්නම්. ඉතින් එහෙම කිව්වහම මෙයා රැවටෙනවා. බලන්න මොන තරම් බොළඳ දෙයක්ද මමත්වය. ලබන මාසේ හරි කිව්වහම මම රැවටෙනවා. ඉතින් තව දෙයකට ආයෙ අඬනවා. ඒකට තව පොරොන්දුවක් දෙනවා. මේ මුළු ජීවිතේම අපි කළේ මමත්වය නලවන එක. හැබැයි සදහටම නැලවිලා නැහැ. මොහතකට නිින්දට යනවා, ආයෙ හැරෙනවා, ආයෙ කෑ ගහනවා, ආයෙ ඉල්ලනවා, බිම පෙරලෙනවා. මෙන්න මේ ස්වභාවය දකින්ට ලේසි නෑ. දැක්කත් තේරුම් ගන්න අපි ලෑස්තිත් නෑ. අන්න එතෙන්ට ලෑස්ති වීම තමා විදර්ශනා භාවනාවෙන් කරන්නේ. මේ ස්වභාවය දැක්කාම හිතවතුනි ලොකු කලකිරීමක් ඇති වෙනවා. තමන් ගැනම, ලෝකෙ ගැන නෙමෙයි, තමන් ගැන කලකිරීමක් එනවා. ඉතින් මමත්වේ තියෙන්නේ අපි ඇතුළෙනේ. වෙන දේවල් ගැන කලකිරিলা වැඩක් නැහැ. තමන් ගැනම ලොකු කලකිරීමක් ඇති වෙනවා. කලකිරීමත් එක්කම ලොකු මේ කම්පනයක් ඇති වෙනවා. දැන් අපි හිතුවේ මහා වීරයෙක් කියලානේ. මෙයා වීරයෙක් නෙමෙයි, පුංචි ළමෙක්, හැම දෙයකටම බිම පෙරලි පෙරලි අඬන ළමෙක්. එහෙම දැක්කහම මේ මහා වීරයෙක් වගේ හිටිය කෙනෙක් කෑ ගහගෙන ලෝකේ පෙරලන්න හදන කෙනෙක් මේ පුංචි දෙයටත් බිම පෙරලි පෙරලි අඬනවා කියන්නේ, ඒ ස්වභාවය දැක්කහම ඇතිවෙන්නේ සංවේගයක්. කලකිරීමක් එක්ක ලොකු සංවේගයක් ඇති වෙනවා, කම්පනයකුත් ඇති වෙනවා. ඉතින් මේ කම්පනය විතරක් ඇති වුණොත් දරාගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අර සංවේගයයි කලකිරීමයි අවශ්‍ය වෙන්නේ. මෙතෙන්ට ප්‍රඥාව ඕනෙ වෙන්නේ. ප්‍රඥාව නැතුව කම්පණය විතරක් ඇති වුණොත් දරාගන්න බැරි වෙනවා. ඒතර පිස්සු හැදෙන්න උනත් පුළුවන්. ඒ නිසා තමයි කෙලින්ම මමත්වයට අත ගහන්න එපා කියලා දහම කියන්නේ. එකපාරට ප්‍රඥා භාවනාවට එන්න එපා. පඤ්ඤා භාවනාවට ගණපිලිවලින් යන්න. ඉතින් මේ එහෙම බිම පෙරලෙන පෙරලි පෙරලි අඬන ළමෙක් තමයි මමත්වේ කියන්නේ කියලා දැක්කහම එක පැත්තකින් හිනා යන. කම්පණයටපත් වෙනවා, කලකිරීමක් එනවා, සංවේගයක් ඇති වෙනවා. ඒ සියල්ල හරහා අන්තිමට හිනා යනවා. මෙයාට රැවටිලා නේද අපි මේ මෙච්චර මෝඩකම් කළේ? මෙයාට බය වෙලා නේද? මුලා වෙලා නේද? අපිට අපි ගැනම හිනා යනවා. කාටවත් හිනා වෙනව නෙවෙයි, අපිට අපිවම හිනාවට කාරණයක් වෙනවා. ඒ හිනාවත් එක්ක හිතවතුනි ගණන් ගන්න දෙයක් නෙවෙයි කියන කාරණේ තේරෙන. එහෙනම් මමත්වේ ගණන් ගන්න දෙයක් නෙමෙයි. මමත්වේ නැති කිරීම නෙමෙයි අවශ්‍ය. මේක ගණන් ගන්න දෙයක් නෙමෙයි. ගණන් ගත්තොත් තමයි ප්‍රශ්නේ. මමත්වයට වටිනාකමක් දුන්නොත් තමයි ප්‍රශ්නේ. දැන් වටිනාකමක් දෙන්න දෙයක් නැහැ. මෙතන වටිනා කියන කිසිම දෙයක් නැහැ. හරයක් ඇත්තෙම නැහැ. අරටුවක් ඇත්තෙම නැහැ. ඉතින් කෙහෙල් ගහකට අපි හිතනවා අරටුවක් තියනවා කියලා. අපි හිතාගෙන සමහරට කෙහෙල් ගහක් කපලා මුක්කුවකට තියන්න පුළුවන්. ඇදගෙන වැටෙන ගෙදර වහලෙකට මුක්කුවක් විදියට කෙහෙල් කඳක් පිටවන්න පුළුවන්. හැබැයි හිතුවාම ඉතින් කෙහෙල් ගහක් කඩාගෙන වහලේ ඇදගෙන වැටෙනවා. ඒතර අපි වහලෙට බයිනවා. ආයෙත් කෙහෙල් ගහක් කිටවනවා ගෙනල්ලා. කපාගෙන ඇවිල්ලා කෙහෙල් කඳක් කිටවනවා. ඒකත් දවසක කඩන් වැටෙනවා දවසකින් දෙකකින්. ඉතින් හැමදාම කලේ අපි ජීවිතේට මේ කෙහෙල් කඳවල් වලින් මුක්කු ගැසීම තමයි. හැබැයි දෙහිම දැක්කහම මේ කෙහෙල් කඳ තරයක් නැහැ, හරටුවක් නැහැ, හරයක් නැහැ කියලා hina යනවා. මේ අපි කරපු විහිළුවට මේක විහිළුවක් බවනේ දැන් තේරෙන්නේ. ඉස්සර අපි හරවත් දෙයක් කියලා කලේ කර තියාගෙන ඇවිල්ලා දෙන්නේ තුන් දෙනෙක් උස්සගෙන ඇවිල්ලා. හැබැයි දැන් තේරෙනවා මේක අරටුවක් නැහැ. ඉතින් කෙහෙල් ගහට අරටුවක් නැත්නම් අපි අරටුවක් දෙන්න ඕනි කියලා හිතන එක නෙමෙයි විසඳුම. මේකට දෙන්න බෑ අරටුවක්. කෙහෙල් ගහට අරටුවක් දෙන්න බෑ. දෙන්න ඕනෙත් නැහැ. නැති බව තේරුම් ගැනීමයි වැදගත්. මමත්වයට හරයක් නැහැ. ඉතින් හරයක් නැති බව තේරුම් ගැනීමයි අවශ්‍ය. නැතු මමත්වයේ නැහැ කියලා හිතීම නෙවෙයි. මේකට හරයක් නැහැ. අරටුවක් නැහැ. නිකන් කෙහෙල් කඳක් වගේ. ඔය පෙන්නනවා මහා යෝධයෙක් වගේ පෙන්නනවා. හැබැයි පුංචි දෙයකින් ඇදගෙන වැටෙනවා. මේ බව අඳුනාගත්තාම අපිට එතනින් අයින් වෙන්න පුළුවන්. එයාව මුක්කුවක් විදියට අපි ආයි කිසිම දෙයකට පාවිච්චි කරන්නේ මමත්වය. එයාව මුක්කුවක් විදියට පාවිච්චි කළොත් තමයි යත් එක්ක අපිත් වැටෙන්නේ. මුක්කු නැති ජීවිතයක්. විදර්ශනාව කියන්නේ හිතවතුනි මුක්කු නැති ජීවිතයක්. කිසිම දෙයකට හේතු නොවන ජීවිතයක්. කිසිම දෙයක් මත රඳා නොපවතින ජීවිතයක්. ප්‍රඥාව, ප්‍රඥාවෙන් ජීවත් වීම. ප්‍රඥාවෙන් ජීවත් වීම. ඒ දර්ශනයත් එක්ක අපි එය ප්‍රායෝගිකව භාවනාවට එකතු කරගමු. විනාඩි කීපයක් මේ ලස්සන හැන්දෑවේ. තව මොනවද ජීවිතයට අවශ්‍ය? මේ ප්‍රශ්නය මමත්වයෙන් ඇහුවොත් කෙලවරක් නැති දිග ලැයිස්තුවක් දෙයි. මට මේ දේ නෑ, අර දේ නෑ, ආවල් තැනට ගියේ නෑ, මේ දේ බැලුවේ නෑ ආදී වශයෙන්. නමුත් මොනතරම් දේවල් තිබෙනවද බෙදාගන්න. ළඟ ඉන්න අයත් සමග, ඈතින් ඉන්න අයත් සමග, දන්නා නොදන්නා ලෝකයක් එක්ක බෙදාගන්න මොනතරම් දේවල් මමත්වය වැස් කරගෙන ගොඩ ගහගෙන තියෙනවද? බෙදා ගන්න තියෙන දේවල් වල ලැයිස්තුවක් හදන්න පුළුවන්ද? මදි කියන, තවෝනේ කියන ලැයිස්තුව මමත්වයේ හැදුවාවේ. මේ බෙදා ගන්න මොනතරම් දේවල් අපි ළඟ තියෙනවද? ඒ ලැයිස්තුව අපි භාවනාවට කියමු හදන්න කියලා. අත්හල යුතු පුරුදු මොනවද තියෙන්නේ? ඒ ගැන ටිකක් භාවනා කරමු. විශේෂයෙන් කතාබහේ සන්නිවේදනයේදී හා හැසිරීමේදී තිබෙනවද මට සිලිටු කරගත යුතු කායික හා වාචසික පුරුදු? මමත්වේ නම් කියයි මම හොඳයි, මගේ වරදක් නෑ, හැදෙන්න දෙයක් නෑ කියා. ඒ වචනය විශ්වාස නොකර බලමු. සියුම් හරි තිබෙනවද කතා බහේ පුරුදු හැසිරීමේ පුරුදු වෙනස් කරගන්න තියෙනවා නම් තමන්ටත් හොඳයි අනුන්ටත් හොඳයි මෙලොවටත් හොඳයි පරලොවටත් හොඳයි කියා හිතෙන හිතේ තිබෙන රළු ගැට මොනවද? කටු වගේ ඇනෙන සිතිවිලි රිදෙන තමන්ටත් රිදෙන අනුන්ටත් රිදවන සිතිවිලි නොතිබුණොත් හොඳයි කියා වැටහෙන මානසික ගති නැවත නැවත යතුගා දැමිය යුතු ගෙවා දැමිය යුතු හිතේ ගැට හැඩපළු ගෙතුණු හිත පේනවද හඳුනා ගන්න පුළුවන්ද මේ භාවනා තුන යාන්තමට හඳුනා ගැනීමකුයි මේ සිදුවෙන්නේ කොහොමද දිගට වඩන්නේ කියා දැන ගැනීම ඉංහාට වහම තේනවද හැම දෙයකම බිම පෙරලි පෙරලි විලාප දෙන හිත අඬන මමත්වය මේ දේ වැරදි අර දේ වැරදි මෙයා වැරදි අරයා වැරදි මේ විදිහට හැම දෙයක් ගැනම විවේචනය කරමින් හඳා වැළපෙන මමත්වය ඇද වැටෙන මමත්වය වීර චරිතයක් රඟපාන බොළඳ මමත්වය මේ භාවනා හතර තමා දහමේ භාවනා. මේ හතර වෙන වෙනම හඳුනාගෙන එක් එක් භාවනාවෙන් කෙරෙන මමත්වය තුනී කිරීම, මමත්වය ෂේ කිරීම, මමත්වය තනි කිරීම, මමත්වේ හරසුන් බව වටහා ගැනීම ඒ පුහුණුවේ යෙදෙන්න. දාන භාවනාව කළ යුතු වෙලාවේ, සීල භාවනාව කළ යුතු අවස්ථාවේ, චිත්ත භාවනාව, පඤ්ඤා භාවනා මේ දෙක ඕනෑම අවස්ථාවක කළ යුතුයි, කළ හැකි. අවස්ථානෝචිතව භාවනාව තෝරා බේරාගෙන පුහුණු කරමු. හැම මොහොතක්ම කවර හෝ භාවනාවක් කළ යුතු කළ හැකි වෙලාවක්. ඒ ආදරණීය පළල් ගැඹුරු දැක්මත් එක්ක හිතවතුනි, අපි අද විදසුනට නිදසුනා අත්දැකීමෙන් අවබෝධයට යන මේ වැඩසටහනින් සමුගනිමු. සෑම දෙනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසිල්ලක්ම වේවා.